පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ සාමාන්‍යයෙන් දැන් අර වගේ තේරෙන්න ඕනේ අන්තිම මොහොතේ අර අරමුණක් එන්න පුළුවන්. ඒ අරමුණ ඇවිල්ලා අර දැන් අපි දකින්න ඕනේ විඥානයක් හටගන්න. බුදුහාඳුගේ ප්‍රධාන මේක තමයි. දැන් ධානා අවස්ථාවේදීත් පින්වතුනි මේ කාම ලෝකෙට කිසිම ඇල්මක් මේකක් නැහැ. කාම ලෝකේ සමහර කර්මත් නොකර ඉන්න පුළුවන්. උනාට තණ්හාවට මේ තණ්හාව කියන එක ශාන්ත සනීපෙටත් එනවා. ඒ ශාන්ත සනීපයක් විඳිනවා කියන්නේ එතන තණ්හාවකුත් ඇති වෙනවා. ඒ තණ්හාවත් එක්ක උපාදානයක් වෙනවා. ඒකේ කරන කර්ම ගොඩක් විට යන්නේ බ්‍රහ්ම ලෝකේ. හරි දේව ඉහළ ලෝකවල. එතකොට මේක අපි දකින්න ඕනේ බුදුන් වහන්සේලා කාලෙදා තේමී ජාතකේ පවා ඔක්කොමලා බ්‍රහ්ම ලෝකෙට යවුවා. උන්වහන්සේත් බ්‍රහ්ම ලෝකෙට ආයි තින් ආවා. ඔහොම එනවා යනවා සසරේ. එතකොට බුදුවරේ මොකද්ද මේ කොහොමද මොකද්ද මේ යන්නේ? යන්නේ පහළ වෙන්නේ නැති වෙන්නේ මේ විඥානේ. විඥානේ යනවා එනවා නෙමෙයි. ඒක හේතුත් එක්ක හට ගැනීමක් වෙනවා. එතකොට මේ විඥානේ කොහොමද හටගන්නේ? ඒක අපි කල්පනා කරන විදියක් තියෙනවා. දැන් අපේ ඇඟ 100 නැතුව ඉන්නවා. අපි පොඩ්ඩක් හිතමු. මේ කය තියෙනවා 100ක් නැතුව. ඔහේ මස් කය තියෙනවා. එතකොට මුලටම 100න අවස්ථාවේ හිතමුකෝ සද්ද වලින්. එතකොට කනක් තියෙනවා, ශබ්ද තරංග තියෙනවා. මේ දෙක හේතු කරන් තමන් බලන්න ඕනේ එක තමන් හිතෙන් බලන්න ඕනේ. ඔය බලන එක තමයි කමටහන් වෙන්නේ. පොඩ්ඩ පොඩ්ඩ. හැබැයි ඒක බලන් තමන්ගේ හිතේ ප්‍රභාෂර භාවයක් තිබ්බොත් තමයි ඕක පහසුවෙන් තමන්ට එහෙම කල්පනා කරන්න පුළුවන් හිතේ නිදහසක් තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒකයි බුදුහාඳුර මේ කාරණාව කතා කරන්නේ ඒ පුද්ගලයා හරියට මෝරලා එනක. හැබැයි හාමුදුරු බුදුහාඳුර නෙමේ. හාමුදුරු ඉහෙළම දෙයයි මේක මෙහෙම පෙන්න යනවා. ගන්න පුළුවන් කෙනෙකුට ගණ්ඩයි, ගන්න පුළුවන් වෙන විදියට වැඩපිළිවෙලකුත් කියනවා. කොහොම හරි හදාගෙන එනකොට එයාට මේ ධම පේන ආකාරයක් කවදා හරි මේ භවයේ හෝ ඊළඟ භවයකදී හරි හාඳුරංගෙත් කාලේ කෙටි මේක ඉක්මනටම දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ස්වාමීවාසට තේරෙන විදියට දීගෙන යන්නේ. එතකොට මේ කණයි අරමුණයි තියෙනවා. මේ ශබ්ද තරංග මේ දෙක රූපයටයි තී. මේ දෙක හේතු කරා මුලටම මානසිකාරයක් වගේ 100ක් එනවා. ඒකට විඥානය කියලා කියනවා. මොකක් හරි වුණා කියලා. ඒකත් එක්ක දැනීමක් යනවා ඒ මේකත්. ඒ දැනීමට කියනවා වේදනා කියලා. ඒ දැනෙන දේ මනිනවා. යම් දෙයක් මනසේ සැප හෝ දුක හෝ මධ්‍යස්ථරිට. ওই මනින එකට කියනවා සංඥා කියලා. සැපයි කියලා මැන්නම තව එකක් ඊට පස්සේ ප්‍රතික්‍රියා වෙනවා ලෝභයෙන්. දුකයි කියලා කිව්වම ප්‍රතික්‍රියා වෙනවා ద్వේෂයෙන්. මධ්‍යස්ථය කියලා වෙනවනම් මෝහයෙන්. ওই ප්‍රතික්‍රියා කරන එකට කියනවා සංකාර කියලා. ඕකට තමයි පංච උපාදානස්කන්ධ කියලා. අපි මේ කෙනෙක්, දෙවියෙක්, මිනිහෙක්, බ්‍රහ්මෙක් ඔක්කොටම මේ පංච උපාදානස්කන්ධය තියෙනවා. මේකට තමයි උපදිනවා කියලා පහල මේක පහල වෙනකොට තමයි ඉපදීමක් කියලා සිද්ධ වෙන්නේ. මේකට තමයි දිราපත් වෙනවා කියලා පේන්න තියෙන්නේ. මේක තමයි මොන හරි මැරෙනවා කියලා අපි කියන්නේ. මේ පංච උපාදානස්කන්ධය තමන් හැමෝටම තියෙනවා පිංගුතුනි. මේක තණ්හාවත් එක්ක සම්බන්ධයි. තණ්හාව නැති තැන උපාදාන කරන්නේ නැති තැන කර්ම රැස් කරන්නේ නැහැ. කර්මයක් කරගෙන නැතිකොට මේ රූපස්කන්ධයක්වත් එන්නේ නැහැ. ඒ කර්මයට ගැළපිලා තමයි මේ ඉන්ද්‍රියක් හැදෙන්නේ. භූමිතලයක් අපි ආශ්‍රය කරන්නේ. ඒ භූමිතලයේ ඉන්ද්‍රිය අනුව අපිට විඥාන පහළෙනවා. ඒ විඥානෙට අදාළ දැනීම් ඇති වෙනවා. අපි දුකක් සරලව කිව්වොත් ලෞකික කාටරි දුකක් දුන්නා නම් දුකක් ඇති වෙන විදිය ස්පර්ශයක් ඇති වෙන විදියට වෙනවා. ඒ සැපක් දුන්නා නම් සැප ස්පර්ශය ඇති වෙන විදියට ඔන්න ඔය විදිහට මනුෂ්‍ය ලෝකේ ගොඩක් විදිහ මිශ්‍රව අපි කරපු කර්ම විපාකත් එක තමයි ඔය සැප දුක දෙක මෙහෙම මිශ්‍රව යනවා. සමහර තැනවල නිරන්තරයෙන්ම දුක තියෙන තැන් තියෙනවා. ඉතින් ඒක ඍෂිවරු බලන්ද්දත් ඒව හොයන්ද්දත් ක්‍රම යෙදුවා. ඒක මේ මොනවාද ඒ කර්මේ යන ආකාරය ඒගොල්ලන් ඇත්තටම ජ්‍යොතිෂීය මාර්ගයෙන් උත් ඒකට සමබැදිලා ඒ කාලවලදී මේ කර්ම යන පැටර්න්ස් හෙව්වා. ඉතින් අර වගේ ධානයකින් කෙනෙක්ගේ දිහා බලලා දිව්‍යසකින් ඇති කරපු දැනුමත් ඉෂිවරුන්ට තියෙනවා පින්වතුනි. ඒක අදටත් තියෙනවා. මගේ බෑග් එකෙත් යම් දෙයක් තියෙනවා. මම ඔය ඕවා ගැන විශ්වාසයක් කරන්නේ නැති මේ විශේෂයෙන් පිටු රටවල ඉන්නකොට මේ ඒ තරුණ ළමයි මට සමාට මගේ පෞද්ගලික දෙයක් පෙන්වන්න වුණා මේ කර්මානුරූපව යන ආකාරය. ඒ කියන්නේ මේ කර්මානුරූප මේව නිකන් අහසින් වැටලා සිද්ධ වෙනව නෙමෙයි. ඒ ඒක අපි සම්මාදිට්ඨියක් එන්න ඕනේ. ඉතින් අපිට ප්‍රධාන අවශ්‍ය දැන් ඇයි අපි භාවනා කරන්නේ, ඇයි අපි හිත පාලනය කරන්නේ කියලා තේරෙන්න ඕනේ ඇයි මේක කරන්නේ. මොකද අපි ඒ අනුව කර්ම රැස් කර කර යනවා පින්වතුනි. හැමදාම නිරන්තරයෙන්ම අපි හිතන්න ඕනේ මේ මරණ වේලාවේදී අපි දුකෙදියට යන්නේ නැති තත්ත්වයක් දැන් ඉන්න ගමන්ම හදා ගන්න ඕනේ. ඒක නිකන් ධර්මය ශාසනය කරනවාට කළා හරියන්නේ නැහැ. මේක හොඳ දැනුමක් ඇතුව තමන් හොඳටම මරණ බියක් අඩු වෙන විදියට අන්තිමට මරණයෙන් පස්සේ යන තැන සමන් හොඳටම සුගතිගාමි පැත්තට යන වැඩපිළිවෙලක් යෙදෙන්න ඕනේ. ඒකට ස්ථිරවම වෙන එකක් මාර්ගඵල ලැබෙන්නේ කොහොමද? මාර්ගඵල කියන එක සෝතාපන්න කියන එක ලබා ගන්නේ කොහොමද කියන එක, ඒකට මේ ධර්මයේ කල්පනා කරන එකයි, ධර්මයේ කල්පනා කළ ධර්මයේ පේනකොට නිවන් දකින ආකාරයයි අපි පොඩ්ඩක් මේ වෙලාවේ මම කරමු. ඉතින් අර විදියට චුට්ටක් තේරුම් ගන්න ඕනේ. අර මුණයි කණයි නහයට අදා, දැන් කනේ ශබ්දයක් නහයට වැදුනට දිවට වැදුනට මොනක් වෙන්නේ නැහැ. ශබ්දය කියන එක කනට සම්බන්ධයි. දර්ශනයක් රූපයක් කනට පෙන්වුවට මොනවත් වෙන්නේ නැහැ. රූපය එතකොට ඒකට අදාළ එකින් එකට තියෙනවා. ඒක හේතු සාගතව හටගන්නේ පිංගතුනේ. ඒ කියන්නේ දැන් මේ කවදාකවත් මේ හේතු නැතුව අරමුණක් නැතුව ඇහැ විතරක් තිබ්බොත්, මානසිකාරය විතරක් කරොත් විඥානයක් හටගන්නේ නැහැ. ඇහැ තියෙනවා, අරමුණ තියෙනවා, මානසිකාරය, ඔය තුනම එකතුනාම තමයි හේතු තුනක් එන්න ඕනේ මේ ඒකට අදාළ සිහිය එන්න, විඥානය එන්න. එතකොට තමන් දැන් විපාක මත තමයි මේ ඇහැ තියෙන්නේ, අරමුණු වෙන්නේ, මනසිකාරයත් වෙන්නේ. අපිට හැම දෙයක්ම කරපු දේවල් විපාක දෙන විදිහට තමයි මේක සිදු වෙන්නේ. දැන් පින්වතුනි හිතන්න, අපි දැන් ඇලිලා ගැටිලා කාම ලෝකේ හිටියානම් මගේ ගුරුදේවයන් වහන්සේ මේක තේරුම් කරනවා. මේක අහපු අයට උනත් ආයි හිතුවත් වටිනවා, කවදාරි වැටෙන කාලයක් ඒවි. ඉතින් මේ දැන් මේක තමන්ට ගලපලා කරනකොට තමයි මේක කමටහනක් වෙලා, ඒක තමන්ට කවදරි තමන්ගෙම වටහෙන එකක් ඕ හැම එකක්ම වෙන්නේ. හාමුදුරු කියන එක වුණත් තමන්ට සාන්ත වෙලා ගලපනවා නම්, මොකද හාමුදුරේ ගැඹුරු බණක් නැහැ. නිකන් මේ කාරණා කියලා තේරුම් ගන්න මේ එළියෙන් අහගන්න බණක් නැහැ. තමන්ට ගලපලා කැලවල් වල යෝගිව ඉන්න එදා හිටපු මහා සංඝරත්නය හුදකලාවේ ඒ සත්‍ය ශබ්ද නැති මොහතක දකින පැත්තකට යන්න කැමති නම් ඒක මේක මේ විදිහට දැන්ටම කමටහන් කරන්න පුරුදු කරගන්න එක වටිනවා. මොකද පින්වතුනි මේ ශබ්දය තමයි බාධා මේකේ ඥාන මට්ටමකට එන්න. මොකද ශබ්දේ වෙලාවේ ධානයක් එන්නේ නැහැ. ධාන වගේ මනසක තමයි මේ ධර්මයේ ප්‍රකට වෙන්නේ. ධානයක් කිව්වම මොකද මේ ධර්මයේ පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ පින්වතුනි. මේ පංච නිවරණයන් තියනකල්, පංච නිවරණ කියන්නේ රාගය අධික තියනකල්, ද්වේෂය වැඩ කරනකල්, ඔය නිදිමත හොඳ මේ බර හිතක් තියෙන කෙනෙකුට මේ ධහම ඥාන මේ ප්‍රඥා ඇස මේ තුන් මේ නලල තියෙන ඒ ප්‍රඥා ඇස වැඩ කරන්නේ නැහැ. ඒක හිමීට සංසිඳගෙන පිසුදු කරන් එනකොට තමයි පිංගුතුනි මේ වැටහීම කියන එක වෙන්න ඉඩ තියෙන්නේ. කවදාකවත් සීලයක් නැතුව සමාධියක් නැතුව මේවා පහළ වෙන්න බෑ. එක්ක පෙරභවයේ වඩලා මොන හරි එකක් තියෙන අයත් ඉන්න පුළුවන්. එළියෙන් අරව මේවා කරාට මේගොල්ලන්ටත් බුද්ධ කාලයේම වැටිච්ච අය ඉන්නවා. ඉතින් පිංගුතුනි ඒකට තමයි සමාධිය ඒ භාවනාව වැඩෙන කෙනෙකුටයි මේවා වැඩක් වෙන්න ඉඩ තියෙන්නේ.